මට මතකයි පණ්ඩිත් අමරදේවයන් සාම්ප්‍රදායික ඒ වගේම සම්මත ගීත රචකයන්ගෙන් බැහැරව ඉඳහිට වෙනස් ගේයපද රචනා ගායනා කළ වග. ඒ කාලේ අපි ගීත ලියන්න එළඹිලා නැහැ. එකවරක් එතුමා ගායනා කළේ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ කවියක්. තවත් විටක මහාචාර්ය විමල් දිසානායකයන්ගේ කවියක්. ඔවුන් කවදාවක්වත් බ්‍රෑන්ඩඩ් ගීත රචකයෝ හෝ ගීත රචකාවන් නෙමේ. අමරදේවයන්ගේ හැටි එහෙම තමයි. ඔහුට හිතුවක් ඔහු කරනවා. නමුත් ඒ හිතුවක් කිරීමෙන් මොනතරම් දේවල් බිහි වෙලා තියෙනවද? මොනිකා රුවන් පතිරණ මහාචාර්ය විමල් දිසානායක වගේම තවත් කවියෙක් ඉන්නවා කවදාවත් ගීත රචකයන් නොවුණු නමුත් ඔවුන්ගේ ගීත අමරදේව අමර හඬින් හැඬවුණු. ඒ කාරණයට යන ඉස්සෙල්ලා මට හිතුණා මහාචාර්ය විමල් දිසානායකගේ සැබෑ කවියක් කියවන්න ඔබට. මේ හරිම වෙනස් කවියක්. පවුල් සංස්ථාව ගැන බොහොම අඩුවෙන් කවි ලියන ඔහු දියණියක් ගැන ලියපු මේ කවිය මගේ තරුණ වියේ පවා මා සසල කළා. මේ සුන්දර කවියේ දියණිය ඉල්ලනවා තාත්තගෙන් ඉල්ලීමක්. ඇහැ කියනවා තාත්තට පිදුරු තලාගෙන කඳ වෙලා ඉන්න කියලා. කොහොමද කවිය තියෙන්නේ? කවි මාතෘකාව මම පිදුරු තලාගෙන කඳ වෙමි. තාත්තේ තාත්ත තමයි පිදුරු තලාගෙන කඳ. දැන් ඉතින් හෙලවෙන්නේ නැතුව ඉන්න ඕනෑ. ඇගේ අණ පිළිපදිමින් ඈකී ලෙසටම සිටියෙමි. ඇගේ අණ කැඩුවොත් හැම සිදුවන දේ මම දන්නෙමි. පිදුරු තලා ගල මුදුනත දැවටෙන මේ කුලක් ලෙසට දන ගහගෙන සිටිය මගේ හිස ඇගේ සිඟිති අතින් පිරිමදිනා අතර සෙමින් නොසැලී නිහඬව සිටියෙමි. ඔය විදියට ඉන්න ඕනෑ. ඉක්මනින්ම මම එන්න. මද වේලා ගත වුනමුත් ඈනම් නැත පෙනෙන්ටවත් හොරෙහින් එබිලා බැලුවෙමි. අහල පහල ඈ ඇද්දැයි ඈ සිත වෙන අතක රැඳී මා ගැන අමතක වී ඇත. ඔඩොක්කුවේ දැවටි දැවටි ඈ ඇත අම්මට ලංවී. කවුරු කොහොම කොයි ලෙසකට කීවත් පිදුරු තලාගල කන්දයි මා දැන්. එහෙයින් මා සෙලවිය යුතු නැත්තේ බොහුමි චලනයක් සිදුවී ගිරිකුළු බමනා තෙක් මේ ලෙසට නොසෙල්වී සිටිය යුතුයි මා. එයවේ නියමය. මේ වගේ අත්දැකීම් ඔබට තිබේදැයි මම දන්නේ නැහැ. මට නම් තියෙනවා. එක් දියණියක් නෙමේ දියණියන් දෙදෙනෙක්. එය තමයි විමල් දිසානායක මහාචාර්යතුමාගේ මම පිදුරු තලාගල කන්ද වෙමි කවිය. එහෙමනම් අපි අහමුද ඒ මහාචාර්ය විමල් දිසානායකයන්ගේ කවියක් අමරදේව ගැයූ මිහිර.
මෝරදවල් පිපි මල්ගොන් අතරේ නැත ආදරේ දෙදුන්නේ පැහැරේකා අතරේ නැත ආදරේ හදපාලි ගඟදියරලි අතරේ නැත ආදරේ ගන අඳුරේ හුද කලාව නැගි කඳුලකි ආදරේ
අපේ කවි කිවිඳියන් තිදෙනාගේ ඊළඟ කිවිඳිය තමයි මොනිකා රුවන් පතිරණ. මොනිකා රුවන් පතිරණ ඉපදුනේ පාලටුවේ මාතර මාලිම්බඩ. අද කාටවත් අමතක වුණාට ඇය අපෙන් වියෝ වුණාට අකාලේ හරිම අඩුයි ඇය ගැන කියවෙනවා. ඇගේ පළමුවෙනි කවිපොත තමයි මගේ මතක හැටියට අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්. 1975 දී විතර තමයි එය බිහි වුණේ. තහනම් දේශයකින් අඟුලිමාලගේ සිහින ඔබේ යෙහෙළිය ඇය ගැහැණිය විසිවසරක ශේෂපත්‍රය අසන් පත්තිනි දේවතාවී අලුත්ම සිහිනය සිරිපා කවි ඇගේ ප්‍රකට කවිපොත් අතුරු මිතුරු කැලෑගමේ කවි සිදාදිය කවි නැලවිලි කවි වන්දනා ලංකා ආසිරි ලංකා සුන්දර ලංකා මේ වගේ ළමා කවිපොතුත් ඈලිව්වා. දූ කුමාරි වසන්තට හා වසන්තිටයි කසාද කොන්දේසි කියන යොවුන් කවි පොත් තුනක් ඇය මුද්‍රණ ද්වාරයෙන් පළ කළා. කුසුමලතාගේ දවසක් අමරාට සැමියෙක් ඇගේ කෙටි කතා පොත් දෙක. ඇගේ විචාර ග්‍රන්ථය තමයි නව කවි විමසුම. නවාතැන් පොළේදී තමයි ඇගේ රචනා එකතු වුණු කෘතිය. හිපොක්‍රටිස් සහ රෝගිනිය ඇගේ අවසන් කවිපත. ඇය හෘදුරු ලෙස පිළිකා රෝගයෙන් අපෙන් වෙන්නුණා. හිපොක්‍රටිස් සහ රෝගිනිය කවිපතේ අනන්තවත් කවි තියෙනවා. එය මතු දවසකට ගෙනියන්නට මා සිතුවත් එක පුංචි කොටසක් හරි ඔබට කියන්න ඕන කියලා මට හිතුණා. එය තමයි ඇය ජීවිතයෙන් සමුගනිමින් ලියපු කවිපත. ඇයට කවදාවත් ජීවත් වෙන්න බැරි බව දැනගෙන, ඇයට කවදාවත් මේ ගිලන් ඇඳෙන් සැබෑ ජීවිතයට එන්න බැරි බව දැනගෙන ඇය හිපොක්‍රටිස්ට කියනවා මෙහෙම. හිපොක්‍රටිස්, දුරුතු මහේ දහවෙනිදට අපේ අම්මට 86යි. සිරිමහබෝධිය වැඳීම උන්දෑගේ එක පැතුමක්. බැරි වුණානේ එක්ක යන්න. ආසාවක් තිබුණා මට අපේ අම්මා එක්ක ගිහින් ඒ සිරිමහබෝ මළුවේ සුදු ඇල්ලේ වාඩි වෙලා පත් කඩකුත් ළඟින් එලා අම්මා කියන ගාතාවට කන් දීගෙන සතුටු වෙන්න. නොසගවාම කියන්න මට අවාසනාවන්තද ඔබ හිපොක්‍රටිස්. දුක හිතෙන ඒ දිගු කවිය වෙනුවට ඇගේ ලොකු බේබි කවිය මට හිතන ඔබට කියන්න. මේ 70 දශකයේ ඇලියපු කවියක්. ලිසි ලොකු බේබි බලාගන්න මෙහෙ කාර්ය. ඒ නිසා තමයි ලොකු බේබි කියයි කියලා ඇලියන්නේ. ලොකු බේබි මෙහෙකාර ලිසීට කියන කවියයි මේ. මගේ ළඟින් ඉඳගෙන උඹ රෑට කියන පුංචි කතා. මල් වැට අයිනේ හිඳිනා මට සිහි වෙනවා ලිසි. උඹේ කතාවල ඉන්නා රජ කුමරුන් කුමාරියන් මහපාරේ යනවාදැයි බලා හිඳින් නෙමිය ලිසි. සන්තෝෂෙන් පියඹා යන රන් සමන ලයන් වාගේ කුමාරයන් කුමාරියන් මා දුටුවේ නැතිය ලිසි. බඩු පොදි මලු හිසින් අරන් තෙල් බෝතල් අතින් අරන් උඹ වාගේ අය විතරයි මහපාරේ යන්නේ ලිසි. ගාට ගාට අඩි තියමින් යන මගවට පිට බලමින් උඹ වාගේ අය විතරයි මහපාරේ යන්නේ ලිසි. කුමර කුමරියන්ගේ කතා මින් පසු නොකියන්න ලිසි. පුංචි කතාවක් උඹ ගැන අදම කියා දෙන්න ලිසි. ඒ තමයි මොනිකා රුවන් පතිරණගේ මුල් යුගයේ කවියක් වුණු ලොකු බේබි කියයි කවිය. එහෙමනම් ඔබට පොරොන්දු වුණු පරිදි අපි අහන්නේ නැද්ද ඇගේ එකම එක රචනාව අමරදේවයන් කියපු අපූර්ව? අද ඇය හිටියනම් මොන තරම් ඇය සතුටු වෙයිද? කැලේ පිපුණු මලක් විලස ඇගේ රෝසිරි දිලුණා. හරියට ගමේ ඉපදුණු මොනිකා රුවන් පතිරණගෙම ඉරනම වගේ.
කැලේ පිපුණු මලක් විලස ඇගේ රුසිරි දිලේනා. ඇලේ දොලේ පෙන පිඳු ඇගේ සිනාවතින් සැලේනා. කැලේ එපිට ඈත රටක ගව් සිය ගෞදුරිනා. සිදාදියෙන් එමල සොයා කවුදු එනු ඇසෙනා.
ඔබට අමතක නැති වුණත් මං ආපහු මුලට ගෙන යන්නම්. මං කිව්වේ සම්මත ගේයපද රචකයන්ගේ ගීත නැතිව අමරදේවයන් හිතලා අහඹු ලෙස ගැයු කවියන්ගේ කිවිදියකගේ නිර්මාණ තුනක් ඔබට ඉදිරිපත් කරන්න එතුමාගේ හඬින්. මහාචාර්ය විමල් දිසානායකගේ මුවරද බර ඔබ ඇහුවා. මොනිකා රුවන් පතිරණ කිවිදියගේ කැලේ පිපුණු මලක් විලස ඔබ ඇහුවා. එහෙමනම් ඊළඟ කවිය කවුද? ඒ තමයි ලාල් හෑගොඩ. ලාල් හෑගොඩ කවියා 2002 දී ගඟ වක්වී ගලන තැන ඔහුගේ කවිපොතට ලියපු පෙරවදන මුළු මනින්ම මම ඔබට කියෙව්වා. මීට පෙර රෑ පානක ගංජා සුරුට්ටු වෙළඳාම නොහොත් කවිකාරයන්ගේ ආකල්ප. එදා අවුරුදු 11කට පෙර ඔහු ලියුවේ පෙරවදන අදට කෙසේ පාහන්නදයි මා නොදන්නා බව මා එදා කිව්වා. පැහැදිලිවම 2013 ලාල් හැගොඩ කවිය එවන් පෙරවදනක් ලියන එකක් නැහැ කියලා මට හිතුණා. ඔහුගේත් පෞද්ගලික අදහස එය එසේ බවයි. ඒ නිසා මට හිතුණා 15 සඳ මගිය කියන ලාල් හැගොඩගේ කවි පොතේ පෙරවදනේ ඊට වඩා වෙනස් කොටසක් ඔබ විනින් තෝරගන්න. ඔහු කියනවා මෙහෙම. ජනතා සාහිත්‍ය උළෙලේ අවසාන වටේ සඳහා කවි පොත් දෙකක් නම් කර තිබුණි. එකක් මගේ පොතය, අනික ආර්යවංශ රණවීරයන්ගේ අතු ඉතිය. අතු ඉති කියවා නොතිබුණෙන් වහා පොතක් ගෙන්වාගෙන බැලීමේ. ඒ නම් සැබෑ කවි පොතකි. මගේ පොත ගැන හීනමානී හැඟීමක් මට ඇතිවිය. මේ මිනිසුන් කුමට මගේ පොත තරඟයකට තෝරා ගත්තා දැයි සන්තාපයක්ද ඇතිවිය. අතු ඉති හොඳම කවි පොතකි. විශේෂයෙන් එහි ගෙත්තමට මම ප්‍රිය කරමි. සියුම්ය, චමත්කාරය, මුතු කැට, මැණික් කැටසේ සෙමින් තෝරාගත් වදනින් එසේ මට සිලටු කර ලියන්නට මට නොහැකිය. මෙම පෙරවදනට එලියක් ලබා ගැනීම සඳහා එහි එන එක් කවියක් මෙසේ පළ කරමි. ඔහු උපුටා ගන්නව ආර්යවංශ රණවීර කවියගේ සරණාගත කඳවුරට තමා බැලීමට පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්නය. එය තමයි කවි මාතෘකාව. තිබුණාද පුතේ උඹට ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට, බඩ ඉරිඟු යාන්තම් බඩවත පෙන්න පෙන්නා තිබුණේ. උඹගෙන අඹ පැලේ ලිඳ ගාවින්මයි හැදුවේ රැකගන්න. මැරිලා ඇති, මැරිලා ඇති, නැතුව කොහොම ඉතිරි වෙන්නද? ඉතින් හැගොඩ කවිය ඒ කවියට පුංචි විවරණයක් කරනවා. අඹ පැලේ ලිඳ ළඟම හැදුවායයි කීමෙන් නියඟෙන් උද්දල්ලූ නියඟයටම ජීවිතය පූජා කළ මෙම පියාගේ ආත්මය තුළට කවියා පිවිසෙන අයුරු කෙතරම් අපූරුද, කෙතරම් කවියක්ද! ඒ ආර්යවංශ රණවීරයන්ගේ කවිය පිළිබඳව ලාල් හැගොඩ දැක්වූ අදහස් ඔහුගේ පෙරවදනේ. ඔහුගේ ගඟ වක්වේ ගලන තැන කවි පොතේ 12 කවිය, අයිසෙක් නිව්ටන් තුමනි දයාබර, නැන පහනින් ඔබ, පළවා ලනුමැන, අප අවිඳු ගණතුර. කවිය මේ වගේ. හොළොන්නම් වන මේ ගස උරාගත්තේ කෙලෙස මිහිකත රසෝජා. කියන් පිනති මහතානෙදී රසායනයන් මිහිකතට හිමි, අන් ගසකට නොගොස් මේ කොළොන් ගස තුළටම ආවේ කොහොමද? අහනවා මං ඔබෙන්, හොරකමක්වත් සිදු වුණාවද මෙතන? මේ කොළොන් ගසද අන් කොළොන් ගස්ද නොවන ගස්වල අත්තට රිකිල්ලට නටුවට දළුවට රසායනයන් ගෙන ගියේ කවුරුන්ද? නිවැරදිව මාත්‍රාව වීද එහි? මං අහනවා ඔබෙන්, කිරා බැලුවාද කවුරුන් හෝ? අන් කොළොන් ගස් නොවන, අන් සියලු ගස් නොවන මේ කොළොන් ගස අරා පිපුණු ඒ මල් කැකුල හිරුට මුහුණලා විකසිත වී පලයක් වන්නට කවර සංවාසයක යෙදුනේද? මං අහනවා ඔබෙන්, නියමයකට අනුවද කවර මල පලයක් වී කරලක් වී වේලී වැටුනේ මිහිකත ළමෙදට? ඔබ ගුරුත්වාකර්ෂණය සොයාගන්නට පෙරදාරෑ වැටුණු විදියටම නොවේද? ඒ ගුරුත්වාකර්ෂණය ඇතුළු බොහෝ දේ සොයාගත් අයිසෙක් නිව්ටන් තුමාගෙන් ලාල් හැගොඩ ඇසූ ප්‍රශ්නයක්. අපි කලින් කියපු කවීන්ගේ ත්‍රිත්වයේ අවසාන කවියා ලාල් හැගොඩ. පෙර කවියා සහ කිවිඳිය වගේ නෙමෙයි මහාචාර්ය විමල් දිසානායකගෙත් මොනිකා රුවන්පතිරණගෙත් ඒ කවි ගීත වූ හැටි ඔබ ඇහුවා. නමුත් ලාල් හැගොඩගේ කවිය ගීතයක් වුණු හැටි අමරදේවයන්ගෙන්ම අපි අහගනිමු.
දවසක් රාත්‍රියක 7ට විතර මගේ කාර්යාලයට අමරදේව දුරකථනයෙන් කතා කරලා ඇහුවා, ඔබ දැන් ඉන්නවද කියලා. ඔව් මම දැන් එනවා, පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා. අමරදේව ආවේ මේ සර්පිනාවත් අරගෙන ඇවිල්ලා කිව්වා, අර සින්දු අපි දැන් හදමුද කියලා. කියලා එතනම බිම වාඩි වෙලා, මේ කාර්යාලේ බිම වාඩි වෙලා මම ඉස්සෙල්ලා මම අදහස් ටික ලියලා මම පද ගලපලා තිබුණා, ඒ පද ටික දාගත්තා. ඊටපස්සේ අමරදේවයන් හැම මේ පදින් පදයට තාලෙට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් සමහර වචන අමරදේව වෙනස් කරලා ගායනයට සරල වෙන පරිදි මට මතක් වුණා මේක මහකමසේකර සහ අමරදේව ගීත නිර්මාණ කළා තියෙන මේ සංගමයේ මට විශාල සතුටක් ඇති වුණා. කොහොමද මං සම්පූර්ණ කාලය විනාඩි 30ක් 40ක් යන්න ඇති ඊට හදලි වරුණා.
සුභා සුඳුරු සිත්තම් එලෙසම සයාරුවල සටහන් කොට ලෝකයට දෙන්නට ඔහු සමත් වුණු වාර අනන්තයි. නමුත් මේ ලාල් හැගුඩගේ සයාරුවක් නොවේ. ඔහු දුටු සුභා සුඳුරු ඔහුගේම මනසේ තැන්පත් වූ අයුරුයි. මේ අපූරු ගීතය විශාරද අමරදේවයන්ගේ නාද සිත්තමෙන්. මං හිතන්නේ නාද සිත්තම් කියන වචනේත් ඔබට හුඟක් සමීපයි. ඇත්තටම සුන්දර සියල්ලම සිතුවම් නේද කාගේ හෝ?
ඔව් චන්දන, මේක ඇත්ත වශයෙන්ම බිහි වුණෙත් මේ ලාල් මායික තමගේ රියේ ගමන් කරන ගමන් අපි මේ රස සංවාදයක් කරා සිතුවම් ගැන. නාද සිත්තම්, නාද සිත්තම් හා ස්වර සිත්තම්, ඒ වගේම මේ කාව්‍ය සිත්තම්, කවි සිත්තම්, ඒ තුළින් උපන් සිත්තම තමයි මේ. මම හිතනවා ලාල් මේ ලාල්ගේ ඇහැ වගේම කවි සිතත් නිතර පිබිදුණු සිතක් තියෙන. සොබා සොඳුරු සිරි දිනිතිය ඔබ වෙද සෞන්දර්යාත්මක වින්දනයක් අපි ලබනකොට අපි හුදකලාව ලබන්න කැමති නෑ.
බෙදා
ගන්න කැමති. තමා ළඟ තවත් කවුරු හෝ දිනිතියක් ඉන්න ඕනේ. ඒ දිනිතියට ඔහු ආරූඪ කරනවා සම්පූර්ණ සොබා සෞන්දර්ය, ජගත් සෞන්දර්ය. ඒ දිනිතියට ආරූඪ කරලා ඉන්නේ කියන්නේ සොබා සොඳුරු සිරි දිනිතිය ඔබ වෙද, ඔබම නේද කියන්නේ. මේ මියුරු අමාරස විඳිමින් මා සමීපේ රඳන
සමීපයේ රඳනා.
දෙනා ගොඹයක් ලාදල්ලක් දැවති සිමිනා හිරු කිරණක් අනනාසඟ නෙත යහදසුනක් මසිත් අරන ඔබ රූප